අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමහලාභ සන්තුට්ටි පරමන්දන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුර්ලභව ලැබූ මනුෂ්‍යාත්මය වඩාත් සැනසිලිදායක අන්දමින් ගත කිරීම උදෙසා වන අනුශාසනා බොහොමයි. ඒ අනුශාසනා ඇසුරෙන් වර්තමානයට ගලපාගෙන පින්නතුන්ගේ ජීවිතයත් වඩාත් ශාස්ත්‍රීය ජීවිතයක් හැටියට වඩාත් පැහැබර ජීවිතයක් හැටියට ප්‍රබෝධමත් ජීවිතයක් හැටියට ජීවත් වන්න කුමන්ත අප බෞද්ධයන් හැටියට ඥානවන්තයන් හැටියට කළ යුත්තේ කියන කාරණය පිළිබඳවයි අද අප කතා කරන්නේ. සතුටින් ජීවත් වීම, සතුටින් ජීවත් වීමේ කලාව හඳුනාගත යුතුයි. එහෙම නැත්නම් දහම හඳුනාගත යුතුයි. මක්නිසාද? පරම ධනය සෑම දෙයක්ම කරලා කියලා පතලා බලාපොරොත්තු වෙන අවසාන ප්‍රතිෂ්ඨාව සතුට. මේ සතුට දහයක මනසක් ඇති කරගන්න බැහැ ධර්මානුකූලව ගමන් කළේ නැති වුණොත්. අධර්මානුකූල ක්‍රමවේද වලින් ලෝකේ සතුට හොයාගෙන ගියාට ඒව හැම දෙයක්ම දුකට පෙරලිලා දුක් බවට පත් වෙන අවසානයයි. සැබෑ සතුට, සැබෑ සැනසෙල්ල කොතනද තියෙන්නේ, කොහොමද ලබන්නේ කියන කාරණය පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕනේ. පින්නතුනේ ලෞකික සැප කියලා එකක් තියෙනවා, ලෝකෝත්තර සැප කියලා එකක් තියෙනවා. මේ දෙකම හරිම වැදගත්. කායික සැප නිදුක් නිරෝගී භාවයකුත් තියෙනවා, මානසික සැප නිදුක් නිරෝගී භාවයකුත් තියෙනවා. මේ දෙකම වැදගත් පින්නතුනේ. අපි මුලින්ම කතා කරමු කායික නිදුක් නිරෝගී භාවය සමග සමාජය තුළ ලෝකය තුළ පැහැදර ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. පින්නතුනේ එවන් පැහැදර ජීවිතයක් ගත කිරීම උදෙසා වන අනුශාසනා ඕනෑ තරම් අපට ලබා දෙනවා මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, ව්‍යග්ගපද්‍ය සූත්‍රය ආදී කොට ඇති ඒ සූත්‍ර දේශනාවන් වල අපට විශාල අනුශාසනා ලබා දෙනවා. ඒව ප්‍රියපැත්තොත් මෙලව ජීවිතය ඉතාම ප්‍රීතිමත් සතුටදායක ජීවිතයක් ගත කිරීමට උපකාරක වෙන කරුණු ඒ බණපදවල තියෙනවා. මේ බණපද පිළිපැදීම තුළින් පින්නතුනේ අපේ ජීවිතවලට තව තවත් ලස්සන එකතු වෙනවා මිසක් කවදාවත් දුකටපත් වෙන්නේ නැහැ. ධර්මයේ පිළිපදින්න කියලා අපිට මතක් කරන්නේ අපිව සැපවත් කරන්න මිසක් අපිව දුකටපත් කරන්න නෙමෙයි. ඒ නිසා මේ ධර්මය සැප පිණිස, ශාන්තිය පිණිස, නිවන පිණිස පවතිනක් බව අප මුලින්ම වටහා ගත යුතු කාරණයක්. පින්නතුනේ නිරෝගී කම ආරක්ෂා කර ගැනීම ගැන ලෞතර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නම් නිරතුරුවම විනය ධර්මවල පැනවීම සිද්ධ කළා තියෙනවා. කොටින්ම කියතොත් පින්නතුනේ මේ අතපය සේදීම ගැන පවා බුදුරජාණන් වහන්සේ විනය ධර්මවල දේශනා කරනවා. ගමට වැඩම කරලා, පින්නපාතේ වැඩම කරලා, පින්නතුනේ දානශාලාවට තම කුටියට පාසෝදන්නේ නැතුව ගොඩ වුණොත් ඒක ඇවතක් හැටියට සලකන විනය නීති තියෙනවා. ඒ වගේම පින්නතුනේ දන් වළඳන විදිය, පාත්‍රය වේලන විදිය, පාත්‍රය නමන විදිය, තියන විදිය ආදී පවා අපිට කියලා දෙනවා. මෙන්න මේ කරුණු ඇසුරෙන් අපේ ගිහි පින්නතුන්ට ගත හැකි දේවල් අරගන්න ඕනේ. අරගෙන තමන්ගේ ජීවිත ලස්සන කරගන්න ප්‍රබෝධමත් කරගන්නට උපකාරක වන අන්දමින් අපේ පින්තුන් කටයුතු කරන්න ඕන. පින්තුනේ මුලින්ම අපි කල්පනා කරලා බලමු බුදුහාමුදුරුව අපිට කියලා දුන්නු පවිත්‍රතාවේ පිරිසුදුකම ගැන. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ නිරෝගී කමට පිරිසුදුකම උපකාරක වන නිසාම මේ පිරිසුදු වටපිටාවක් ඇතුව ජීවත් වීමේ අගය පිළිබඳව නිරතුරුවම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැනවදා දේශනා කළා. ඒ වගේම උදාහරණ වශයෙන් පින්තුනේ අදටත් අපට ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු දේවුරම් මහා විහාරය, වේළුවනාරාමය ආදී පූර්වාරාමය වැනි විහාරස්ථානවල එවකට තිබුණු ඒ අසිරිමත් ස්වභාවය පිළිබඳව මොහොතක් සිතන විට අපිට ඒ ආදර්ශය ගන්න පුළුවන්. එවිට අපිට පැහැදිලිව තේරෙනවා අපේ මානසික සුවතාවයට අපේ පවිත්‍රතාවයේ බොහෝ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එනතුරු අපි මුලින්ම බලමු අපේ සැපපෙන එහෙම නැත්නම් ඔයත්ෝ නිදි යහනට යහන්ගත වෙන ඒ නිදි යහන කොහොමද තමන් පවිත්‍රව පිරිසිදුව තබාගෙන ඉන්නේ කියලා. අන්න එතන පවිත්‍රත්වයක් පිරිසිදුතාවයක් නැත්නම් පින්නතුනේ එතනින්ම ඔබේ මනස ව්‍යාකූලත්වයට පත් වෙනවා. ඊළඟට පින්නතේ අවධානය යොමු කරමු තමන්ගේ ගේ දොර ආලින්දය පිළිබඳව. එතන පිරිසිදුතාවය නැත්නම් පින්නතුනේ ඒ තමන්ට තමන්ගේ මානසික සුවතාවය ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම යහපත් සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවන්ගේ ආරක්ෂාව ඇල්ම වැල්ම ලබා ගන්න පුළුවන් කමක් නැහැ මේ පවිත්‍රතාවයේ අඩුතැනක. ඊළඟට පින්නතුනේ එතනත් අපේ සිත සනහන විදියට අපි නිවස තනාගෙන තිබෙනවා නම් අපි එළියට බහැලා බලමු. දැන් බලන්න මිදුලට බහැලා කොහොමද තමන්ගේ මිදුලේ ලස්සනද හව ලස්සනද ගේ වටේට රවුමක් ගිහිල්ලා බලන්න කොහොමද ඔබේ නිවස පිළිවෙලයිද ලස්සනයිද අවලස්සනයිද සකසුරුවම් කමක් තියෙන පිළිවෙලට සකසල තියෙන නිවසක්ද කියලා බලන්න. එහෙමනම් දැන් මොකද කරන්න තියෙන්නේ? අපි බුදු බණ පදයක් අපි පිළිපදින්න පුරුදු වෙන්න ඕන. එහෙමනම් පිළිතුරේ මූලික අවශ්‍යතාවය වන පවිත්‍රතාවය පවිත්‍රතාවය ආරක්ෂා කරගන්නට අපි පග බලා ගන්න ඕන. ඇයි මෙහෙම මතක් කරේ? ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නත්, නිරෝගී ජීවිතයක් ගත කරන්නත් උපකාරක වන ධර්මයක් නිසා. එහෙම නැත්නම් අපිට මානසික විසාදය, ආතතිය සුව කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති නිසා පින්වතුනේ. එහෙමනම් ඒ පවිත්‍රතාවයෙන් පස්සේ අපිට සිද්ධ වෙනවා අපේ පවුලේ සමාජිකයන් අතර ආර්ථිකමය හා පැවැත්ම සමිමත්ම හා නිදුක් නිරෝගීව තියෙන්න ඕන. නිදුක් නිරෝගීව පවත් ගන්න ඕන. අපි හිතමු පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියලා. 3 දෙනෙක් ඉන්නවා නම් අම්මා තාත්තගේ වගකීමක් තියෙන්න ඕන. පුළුවන් තරම් උත්සාහ කරලා අනවශ්‍ය දේවල් වලට වේදන් කිරීම වලින් පුළුවන් තරම් වැළකීලා. අනවශ්‍ය ආකාරයෙන් වේදන් කිරීම වලින් පුළුවන් තරම් වැළකීලා. ඒ කියන්නේ අනවශ්‍ය සාද, අනවශ්‍ය ආකාරයෙන් මගුල් කෙවල්, අනවශ්‍ය ආකාරයේ උසව ආදී තියෙනවනම් ඒවා යම් ප්‍රමණයකින් පාලනයක් කරලා. ඒවයින් ඉතුරු පහදු කරගන්න මිලමුදල් වලින් තමන්ගේ දරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් වටිනා මේ මහ පොළොවේ ඉපදිච්ච ඔබ මේ මහ පොළොවෙන්ම ඒ දරුවන් වෙනුවෙන් 3 දෙනෙක් ඉන්නවා නම් ඉඩම් කෑලි 3ක් පුටි කාලෙම ඒ ඇයට වෙන් කරලා තියන්න ඕන. මොකද හේතුව ලොකු මහත් වුණාම ඊට කඩන් හොයන්න, ගෙවල් දොරවල් හදන්න සමහර වෙලාවට මහ පොළොව ඉඩම් නැති වෙන්න පුළුවන්. තාවුරු 20ක් 30ක් ඉස්සරහට යනකොට ඒ නිසා මොකද කරන්න තියෙන්නේ? දැන් මෞපියන්ගේ ප්‍රධාන වගකීමක් කියලා හිතන්න. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා නම් ඉඩම් කෑලි තුනක් ඒ දරුවන්ට අරන් දාලා තියන්න. ඒවල පින්නතුනේ ඒ දරුවෝ කොච්චර ලොකු මහත් වෙලා ජීවත් වුණා. ඒ අම්මා තාත්තා දීපු ඉඩකඩම් වල ජීවත් වෙන නිසා සදාකාලිකවම ඒ මෞපියන්ට ඒ දරුවෝ පින් දෙනවා. දැන් මේවා කියන්න පින්නතුනේ ඔයාටත් දීර්ඝ කාලයක් ඉන්නවා හිතලා ආශිර්වාදයක් ලබා ගන්නත් ආර්ථිකමය ලාභයක් ප්‍රයෝජනයක් ශාන්තියක් ලබන්න ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නත් දරුවන්ගේ ආශිර්වාදය ලැබෙන විදිහට වැඩ කටයුතු කරන්නත් කියන මේ කාරණා පිළිබඳව හිතන්න කරුණ තමයි මේ දක්වන්නේ පින්නතුනේ. විශේෂයෙන් මේ කාරණය අපේ දරුමල්ලන් ඉන්න මව්පියෝ උත්සුක වෙලා කටයුතු කරන්නට දීර්ඝ කාලීනව ඒ ඇත්තන්ගේ ජීවන පැවැත්මට සහයෝගයක් දක්වන්නට කටයුතු කරන්න ඕන. ඊළඟට තියෙන හොඳම කාරණයක් තමයි ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නට නම් විශේෂයෙන්ම මව්පියන්ට සැලකුම් ලැබෙන්න ඕන දරුවන්ගෙන්. ඒ වගේම දරුවන්ට සැලකුම් ලැබෙන්න ඕන මව්පියන්ගෙන්. මේ දෙකම ඉෂ්ට කිරීම සඳහා ප්‍රධාන ප්‍රමුඛ ගුරුවරයා බවට පත් වෙන්නේ මව්පියෝමයි. මව්පියන්ට ලබා දෙන්න පුළුවන් හොඳම ගුරුහරුකම් ආදී ලබා දෙන්න පුළුවන් ක්‍රමය තමයි ආදර්ශය. ඔබ යම් ආදර්ශයක්ද දෙන්නේ ඒ ආදර්ශය තමයි ඔබේ දරුවන් අනුගමනය කරන්න කියලා හොඳින් මතක තියාගන්න. ඒක හොඳින් මතක තියාගන්න ඕන. ඔබ යම් ආදර්ශයක්ද දෙන්නේ ඒ ආදර්ශයම තමයි ඔබේ දරුවෝ කටයුතු කරන්න කියලා. එහෙමනම් ඔබේ දරුවාගේ ජීවිතයෙන් ඔබ දකින්න කැමති වෙන්න ඕන ඔබ කරන අද කරන දේ. ඔබ අද කරන දේ ඔබේ දරුවාගේ ජීවිතයෙන් ඔබට ඔබ දකින්න ලැබෙනවායි කියලා මතක තියාගන්න හොඳට. එහෙමනම් ඔබ දැන් මොකද කරන්න ඕන? හොඳ ආදර්ශයක්ම හොඳ දසුනක්ම තමන්ගේ දරුවන්ට ලබා දීම සඳහා අපේ මව්පියෝ මේ සමාහන්සේ වෙන්න ඕන. මේ කතා කරන්න පින්නතුනේ ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් ගත කරන්න ආකාරය සන්තුට්ටි පරමං ධනං කියන මෙන්න මේ කාරණයත් නිරුපයෝගී භාවයත් ආරක්ෂා කර ගැනීම සඳහා උපකාරක වෙන අනුශාසනා හැටියට තමයි මේ සියල්ලම ලබා දෙන්නේ. දැන් අපි හිතමු පින්නතුනේ ඔබ මව්පියෝ හැටේට වයසට ගියාම දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් ඔබ අද ඔබේ මව්පියන් දැක බලාගෙන ඔවුන් වන්දනාමාන කරගෙන ඔවුන්ට උපස්ථාන කරගෙන තම දරුවන්ට ආදර්ශයක් දෙන්න. ආන්නේ ආදර්ශය තමයි ඒ දරුවන්ගේ ඔළුවේ චිත්‍රයක් හැටියට නැවෙන්නේ. අපේ අම්මා තාත්තා මේ වගේ කළා. අපිත් ඒ වගේ කරන්න ඕන. හැබැයි නරකක් කළොත් නරක චිත්‍රයක් ඔළුවට වැරෙනවා. හොඳක් කළොත් හොඳ චිත්‍රයක් ඔළුවේ නැවෙනවා. අන්න ඒ නිසා අපි මතක තියාගන්න ඕන හොඳ චිත්‍රයක් හැම වෙලාවකම ඔබේ දරුවන්ගේ සන්තානේ හිසේ තැන්පත් කිරීම සඳහා ආදර්ශයේ උතුම් කොට සලකනවා සම්බුද්ධ ශාසනය. දැන් අපි ඒ පැත්තත් අපි කතා කරගෙන යනවා පින්නතුනේ. දැන් ඊළඟට අපි එනවා අපේ මනස පිළිබඳව මානසික සුවතාවය පිළිබඳව තව තවත් අවබෝධයන් දියුණු කර ගැනීමට උපකාර කරන කරුණු කාරණා ඉගෙන ගන්න. මේ හැම දෙයක්ම එකට එකතු කරගන්න ඕන පින්නතුනේ. ඉදලක් හැදෙන්නේ ඉදලට එකතු වෙන ඉරටු සිය දහස් ගානක් නිසා. ජීවිතයක් ලස්සන වෙන්නේ කරුණු කාරණා දහස් ගානක් නිසා. ගුණ, මන, ධන වැනි ආදිය මේ හැම දෙයක්ම එකතු පහදු වෙන්න ඕන. ජීවිතේ හොඳින් ධන සම්පත්තිය එන්න ඕන. ඒ ධනයේ තියෙන තැනත්තට යම් කිසි ගුණයක් තියෙන්නත් ඕන. ඒ ගුණයක් නැනස ආදී වශයෙන් ඒ තිබෙන්නා වූ දේවල් ජීවිතයට එකතු කරගන්නකොට තමයි පෙරතුනේ ජීවිතේ ලස්සන කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ පෙරතුනේ ජීවිත වඩාත් ලස්සන කරගන්න ගුණවත්කම, නැනවත්කම, ධනවත්කම ආදී මේ උතුම් ගුණ ධර්ම හොඳින් එකතු පහදු කරගැනීමේ අනුශාසනය අපිට ලෝ වැඩ සංග්‍රහවෙනි පොත්පත්වලින් ලබා දෙනවා. හොඳින් මතක තියාගන්න ඕන පරිපූර්ණ ජීවිතයක් ඇති කර ගැනීම සඳහා අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අපේ ජීවිතයේ පූර්ණත්වයට පත් කරන්න උපකාරක වන පොත්පත් කියවීම. හොඳට මතක තියාගන්න නිෂ්ඵල නිස්කාරණ දේශපාලකයන්ගේ බොරු අහහා ඉන්නේ නැතුව අපේ පින්වතුන්ට පුළුවන් බුදුබණ පදයක් හැම විටම අපේ ඉතිහාසයේ මහ පඬිවරු දේශනා කරන ලද ඒ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න එහෙමත් නැත්නම් එවැනි පොතපත නිරන්තරයෙන්ම ආශ්‍රය නිශ්‍රය කරන්න පින්වතුනේ. අන්න ඒ විට අපිට හැකියාවක් ලැබෙනවා අපේ ජීවිතේ වඩා අර්ථපූර්ණ කර ගැනීම සඳහා උපකාරක වන ඥානණය නිරතුරුවම ලබා ගන්න. එවිටයි අපේ ජීවිත ලස්සන වෙන්නේ කියලා අපේ පින්තුන් හොඳින් මතකයේ තබා ගන්න ඕන. දැන් අපිට ගුණවත්කම, නැනවත්කම, ධනවත්කම මෙන්න මේවා බල සම්පන්න ධර්මයක් පින්තුනේ. මේවා බල, ඥානයේ ලොකු බලයක්. ධනයන් ජීවිතයට ලොකු බලයක්. ඒක බොහෝම සතුසුරුවන් විදියට ඉතුරු පාඩු කරලා නිර්මාණශීලී විදියට ලෝකයට සේවයක් කරලා තමා ශක්තිමත්ව සිටින්න ඕන. එහෙම නැතුව පින්තුනේ හුදෙක් මේ ලෝකයට ආසාවක් නැහැ, උනන්දුවක් නැහැ, ඕනකමක් නැහැ, එපා වීමක් ඇති කරගත්තයි කියලා නිවන් ළඟින් පුළුවන් කමක් නැහැ පින්තුනේ. එහෙමනම් ඉති කිසිවක් නැති වැඩි ජනතාව ඇමසන් වනාන්තරයේ ඉන්න මිනිස්සු නිවන් දකින්න ඕනනේ. එහෙම නිවන් දැක්කේ නැහැනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න සමාජගත වෙලා තියෙන ආකාරයේ අපේ ජීවිතවලට ධර්මය එක් කරගෙන තියෙන ආකාරය තුලින් අප විඳිනවද විඳවනවද කියලා. විඳිනවා කියන එකෙන් අදහස් වෙන්නේ ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් ගත කරනවායි කියන එක. විඳවනවායි කියන එකෙන් අදහස් වෙන්නේ කිසිම සැනසෙල්ලක් නැහැ කියන එක. හොඳට මතක තියාගන්න පින්නතුනේ එවකට සිටි සියලුම ශ්‍රාවකයෝ උදාන වාක්‍යයන් තමයි ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණීම නිසා. අහෝ සතුටක් කේකේ තමයි ජීවත් වුනේ. දැන් බලන්න අහෝ දුකක් කේකේ තමයි බෝධීන් වහන්සේ වටේ කරකෙන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ අපිට? ධර්මය හරියට හඳුනාගත්තේ නැහැ. ධර්මයේ ජීවිතයට සුව දනවන ආකාරයට එකතු කරගත්තේ නැහැ. ධර්මයෙන් පිළිපැද්දේ නැහැ. ඒ නිසා මිනිසුන් දුකටපත් වෙලා තියෙනවා. චේතනා පාරිශුද්ධත්වය, වචනේ පාරිශුද්ධත්වය, ක්‍රියාවේ පාරිශුද්ධත්වය කියන මෙන්න මේ පිරිසිදුතාවයන් හොදින් ඇති කරගත්තේ නැති තැන දුක් වෙනවා. ඇති කරගත්ත උදවිය සැපයෙන් සතුටෙන් ජීවත් වෙනවා. මේ දේශනා අහද්දී අපේ පින්නතුන් අනිවාර්යෙන් තමන්ගේ ජීවිතය පිළිබඳව සිංහාවලෝකනය කරයි. ඒ කියන්නේ හැරී බලයි. ජීවිතේ දිහා බලලා හැරිලා බලලා හැම විටම ඔබේ ජීවිතයේ වගකීම ඔබ සතුයි. ඔබේ ජීවිතයේ සියලු ඡායග්‍රහණයන් වල පළමු අයිතිකරුවා ඔබමයි. ඔබේ ජීවිතයේ සියලු පරාජයන් වල පළමු අයිතිකරුවා ඔබමයි. ඔබ මේ වෙන විට බොහෝ වෙලාවට ඔබේ ජීවිතයේ පරාජයන් වලට වගකීම්තා අම්බකාත්ත කියලා කියමින් සිටිනවා වෙන්න පුළුවන්. ඒක වහාම අස්කර ගන්න ඔබේ හිතෙන්. ඒ වගේම සමාජයේ යාළුවෝ කියලා පාසල අධ්‍යාපනයේ ගුරුවරු කියලා හිතනවා වෙන්න පුළුවන්. වහාම එකස් කරගන්න. ඔබට පුළුවන්. ඔබම නිවැරදි කරගන්න ඔබට. ඒ නිසා අතීතයේ පිළිබඳව ශෝකය එළවන්නේ නැතුව වර්තමානයේ තුලින් අනාගතයට පිවිසෙන්නට වෙල් මහන්සි ගන්න ඕන අපේ පිනතෝ. එහෙමනම් ඔබේ ජීවිතයේ ප්‍රමුඛ නිවැරදිකරුවා නම් ඒ නිවැරදිකාරත්වයේ අයිතියත් වැරදිකරුවා නම් වැරදිකාරත්වයේ අයිතියත් ඔබටම ඇති නිසා මෙතෙන් පටන් නිවැරදි කරගැනීමේ මහා වගකීම ඔබට තියෙනවා කියලා. පා ඔබගෙන් එක් දෑයි මසන්නේ. තථාගත ශාසන ධර්මය අනුගමනය කරන කෙනෙක් හැටියට ඔබ අතිශයින්ම සන්තුෂ්ටි පරම ධනේ පරිපූර්ණ වූ කෙනෙක්ද. මෙන්න මේ පරිපූර්ණත්වය ඇති කිරීම සඳහා තමයි ලෞතර බුදු කෙනෙක් දේශනා කරේ අපිට. ලෞතර බුදු කෙනෙක් අපිට අත්හරින්න කියලා කිව්වේ සැනසෙල්ල පිණිස. අපේ අය සමහර අය අත්හරින්නේ දුක පිණිස. දුකටපත් වෙන්න අත්හරින්න එපා කියලා තුනේ. අත්හරිනවා නම් අත්හරින්න සැනසෙල්ල පිණිස. යම්කෝ වික්ඛු දුක්ඛං තප්පරතේ චන්දෝ පහතබ්බෝති. යමක් මහණෙනි දුක නම් අන්න ඒක අත්හරින්න කිව්වා. එහෙමනම් අපිට සැප දෙයක් අත්හරින්න කියලා නෑ මොනම වෙලාවකවත්. දුක පිණිස පවක්නා වූ දෙයක් මේ මොහොතේ හරි පසුව හරි. සර්පයාගේ වැලගෙන් ඇල්ලුවා වගේ නැවත දුක පිණිස කැරකිලා අප වෙත එන දෙයක් හොඳට නොවනින් තේරුම් අරගෙන එහෙම දෙයක් තිබෙනවා නම් ආන්න වෙන දේවල් අත්හරින්න ඕන. සැප අත්හරින්න කොයි දුකෝ මතක් කරේ නෑ. ඔබේ ජීවිතයට යම්මක් සැපයි නම් ඒක අත්හරින්න කිව්වේ නෑ. දැන් සමහර භික්ෂුන් වහන්සේලා මේ ආරණ්‍ය මට වාසය කරන්න බෑ හරි දුකයි කියනවා. එහෙනම් මහණෙනි වෙනත් ආරණ්‍යයකට වඳින්න කියනවා. යම් ආරණ්‍යයක් මට හරියම සැපයි සුවයි කියනවා. එහෙනම් ඔබ වහන්සේ ඔය ආරණ්‍යෙම දිගට විදසුන් වඩන්න කියනවා. මේ භාවනාව මට සැපයි සමීපයි කියනවා. ඔය භාවනාවම වඩන්න කියනවා. මට මේ භාවනාව ව්‍යාකූලයි කියනවා. එහෙනම් ඔය භාවනාවේ වෙනත් භාවනාවකට මාරු වෙන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට පෙනතුනේ දුක අත්හරමින් සනසින්න කරා ගමන් කරන වැඩපිළිවෙලක් තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වෙ දුකටපත් වෙන්න නෙමෙයි. ජීවිතේ දුකයි කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. ජීවිතේ දුක කරගත්තේ මිනිස්සු. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ සොයාගත්තේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය. බුද්ධ ඥානන් කීකි අපි හැමදාම බෝධි පූජා කල්වලදී මතක් කරනෝනේ. අන්න මේ දුක් නිරෝධ කරන ප්‍රතිපදාව දැන් ඔබේ නොවනේ ස්වාගලයන්ට උමනයි. දුක් නිරෝධ කරන්න නිකම්ම බෑ පිටතුනේ. ප්‍රඥා සම්පත්තියක් තිබිය යුතුමයි. මේ ප්‍රඥාවන්තයන් උපසා ධානය කළ ධර්මයක් තමයි පින්නතුනේ කථාගත ධර්මය. ප්‍රඥාවන්තයන් උදෙසාම දානය කළ ධර්මයක් තමයි තථාගත බුදුපියාණන් වහන්සේගේ ධර්මය. එනිසා ඔබ ප්‍රඥාවන්ත නොවේ නම් ඔබ පුදුම අවාසනාවන්ත කෙනෙක්. ඔබ අතිශයින්ම හිතන්න පුළුවන් කෙනෙක් නම් යමක් පිළිබඳව ගැඹුරින් ගැඹුරින් විනිශ්චයකට පත් වෙන්න පුළුවන් නම් උදාහරණයක් වශයෙන් කියතොත් ගානක් හදනවා වගේ කියන ගැඹුරු ගානක් හදන්නේ කොහොමද? එකිනෙකට 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 අඩු කරමින් වැඩි කරමින් ගලපමින් බෙදමින් මෙයා මේ ගානේ උත්තරේ සොයනවා. අන්න ඒ වගේ වෙනතුනේ ජීවිතය පිළිබඳව හොඳට ගණන් හදන්න පුළුවන්කම තියෙන්න ඕන. සිත පිළිබඳව කරුණු කාරණා පිළිබඳව හොඳට ගණන් හැදීමේ සහ ඒ වගේම අපේ චිත්තචෛසික ධර්මයන්ගේ ස්වභාවයන් හඳුනා ගැනීමේ කුසලතාවය තියෙන්න ඕන. එහෙමනම් මේ ලෝකේ බෞද්ධය කියන නාමය තුල සිටීම පමණක්ම නෙවෙයි අපිට අතිශයින්ම ප්‍රඥාවක් තිබිය යුතුයි. අපේ අවබෝධයන් දියුණු ප්‍රමුණ කරගෙන සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න. පිනතුර නිරන්තරයෙන්ම මතක් කරගන්න ඕන තමන් මොන වගේ කාර්යයන් වලදී අපි මේ ජීවිතය පිළිබඳව අප්‍රමාදීව තේරුම් ගත යුතුයි, අපේ හිත හදා ගත යුතුයි. මක් නිසාද අපි නිරතුරුවම වාසය කරන්නේ අපේ සිත තුළ? නිසා සිත සැනසිලිදායක තැනක් නොවේ නම්, සිත දුක්බර තැනක් නම්, ඒක හරියට පිළිතුරේ ඔබ නිදන කාමරය අපිරිසුදුයි වගේ. නිදන කාමරය අපිරිසුදු වුණොත් ඒක දුර්ගන්ධය හමනවා නම්, ඒක දුහුවිලි තියෙනවා නම්, ඒක අපිළිවෙල නම්, ඔබේ ඔළුවත් අවුල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ සිතත් එක්ක ඔබ හැම මොහොතකම සමීපවයි වාසය කරන්නේ. ඔබේ සිත ඔබට දොස් කියන මට්ටමේ තිබුණොත් එහෙම ඔබට සතුටින් ජීවත් වෙන්න බෑ. ඔබ මේ ලෝකේ කාගෙන්වත් ප්‍රශංසා බලාපොරොත්තු විය යුතු නෑ. ඒත් ඔබේ සිතෙන් ඔබ ප්‍රශංසා බලාපොරොත්තු විය යුතුයි. ඔබ ගැන ඔබ බලන්න, ඔබේ සිත ඔබට ප්‍රශංසා කරන කෙනෙක්ද, නිඳා කරන කෙනෙක්ද? ඔබ වරදක් කළා නම් ඒ වරද පිළිබඳව ඔබේ සිත දන්නවා. ඒ වරදින් ඔබ නිදහස් වීමට කටයුතු කරන්න. ඔබ හරි දේ කළා නම්, ඔබ හරි දෙයක් කළා, ඔබ පින්කමක් කළා, ඔබ යහපතක් කළා කියලා ඔබේ සිත අතිශයින්ම ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසාව ලබා ගන්න කටයුතු කරන්න. එබැවින් පිනතුනේ තමන්ගේ සිතෙහි තමන්ට ලැබෙන ඒ ප්‍රශංසාව තමයි සන්තුට්ටි පරමන්දන. ඒ තමයි පිනතුනේ හිතේ සතුට. ඒ ඇත්තන්ට තමයි පිනතුනේ මෛත්‍රී විහරණයක් කියන එකක් පවා ලැබෙන්නේ. තව සියලු සත්වය සූපත් වේවා කියුවට මේ ආකාරයෙන් හිත හදාගන්නේ නැති කෙනෙකුට මෛත්‍රී විහරණයක් ලැබෙන්නේ නැහැ. මෛත්‍රී විහරණයක් ලැබෙන්නේ හරි විදියට තමන්ගේ හද සාක්ෂිය පවිත්‍ර කරගෙන, පිරිසුදු කරගෙන, ඍජු කරගෙන යන තැන. ඒකයි පිළිතුරේ අපේ මෛත්‍රී විහරණයේ ස්වභාවය. අන්න ඒ තැනත්තාට තමයි චේතෝ විමුක්තික මෛත්‍රයක් කියන තත්වයටම සිත ගොඩනගා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒක නම් පිළිතුරේ ටිකක් ගැඹුරු සාකච්ඡා කළ යුතු බොහෝ පරාසයක්. ඒ පරාසයන් වලට එන්න බැරිකම තියලා තියෙන අපේ පින්නතුන්ට මූලික අධිකාලම තුල සෝපත් භාවයක් නැති වුණාම ඉස්සරහට ගමන් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. දැන් අපි ගහක් වැඩිලා ලකුවට මල්පල ගන්නවා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ගහ ඉඳලා තියෙන කළුගල් ගෙඩියක් උඩ නම් ඒ ගහ හරියට පැනෙන්නේ නැහැ. ඒ නිසා හරි තැනක ඔබ පැලේ සිටව ගන්න ඕන. එහෙම නැතුව අපිට ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එබැවින් අපේ පින්වතුන් නිරන්තරයෙන්ම තමගේ ගුණ ධර්ම වගා කරන්නට, දියුණු කරන්නට අවශ්‍ය කරන අර මානසිකාර්යය නැමැති ප්‍රඥාව නැමැති ඒ ගුණය නිරන්තරයෙන්ම දියුණු කරගෙන දියුණු කරගෙන කටයුතු කරන කෙනාටමයි සන්තුට්ටි පරමන්දනං කියලා කියන්නේ. ඔබ හැම විටම යෝනිසෝ මානසිකාරයක සිටින කෙනෙක් නම් ඔබ කරන කියන පතන හැම වැඩක්ම ඔබ තුන්කල් බලාම කටයුතු කරාවි. එවිට ඔබ දුකටපත් නොවෙන්නටත්, සැනසිල්ලෙහි ජීවිතය ගත කරන්නටත් උවමනා කරන විදියටම ජීවිතයේ කටයුතු සංවිධානය කරගනිමි. එවිට පිනතුනේ අපේ ජීවිතය වඩාත් පැහැපත් කර ගැනීම, ලස්සන කර ගැනීම පහසු වෙනවා. එහෙමනම් මහ පොළව අපිව දරාගෙන ඉන්නවා වගේම සද්ධර්මය අපිව හැම විටම ආරක්ෂා කරනවා කියන්නේ අන්න ඒක. ධම්මෝ හවේ රක්ඛති කියලා කියන්නේ ඒකයි. ඒ සද්ධර්මය ආරක්ෂා කළොත්, ධර්මය රැක්කොත් ඒ ධර්මයේ තුලින් අපිව ආරක්ෂා කරන පිහිටක් ඇති වෙනවා කියලා. එහෙනම් මේ ධර්මය කියලා කියන්නේ සැප පිණිස, සුවය පිණිස පවතින දෙයක්. ධම්මං විනා නත්ති සුඛානත්තා. ධර්මය හැරෙන වෙන සැනසෙල්ලක් නැහැ. එහෙමනම් ලෞකික වශයෙන් ජීවිතේ හොඳින් කළමනාකරණය කරගන්න, ඊට පස්සේ පිළිතුරේ ජීවිතය ආධ්‍යාත්මය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න. අපිට අත්හරිනව නම් අත්හරින්න කිව්වේ දුක මිසක් සැප පිණිස පවතින දේවල් නෙමෙයි. ඉතින් අපේ පින්නතුන් හිතන දකින තැන්වල ලොකු දුර්වලතාවයන් තියෙනවා කියලා අපි දකිනවා. අපේ බොහෝ පිරිස කියන්නේ සිද්ධාර්ථ කුමාරයා සැප සම්පත් අච්චර තීදී අතහැරලා ගියා කියලා. ඒක පිළිතුරේ අපි නොදන්න ගමට කියන කතාවක්. ඒකට හේතුව අපි තාමත් අර රජමැදුරු වල සැප, ඒ තියෙන පළවැළවල තියෙන රස, ඒ තියෙන රජමැදුරක් ආශ්‍රයේ තියෙන ප්‍රශ්න ගැටලු හරියට විඳලා නැති නිසා වෙන්න ඕන. ඇත්තම කතාව තමයි පිළිතුරේ මහා මැදුරු තුල, රජමැදුරු තුල ඒ නාටිකාංගනාවන් අතරේ, ඒ මුරසෙකුළුන් අතරේ සිද්ධාර්ථ කුමාරයාණන් අද්දුටුවේ සැපයක් නන්නේ දුකක්. ඒ නිසා ජීවිතේ හැබෑ කොටම දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා තමයි මේ සමාජය කාපුටාගෙන මරාගෙන කුසලයේ අකුසලයේ කියලා බලන්නේ නැතුව, යුක්තිය අයුක්තිය බලන්නේ නැතුව මේ සමාජයේ ධනය පස්සේ, බලය පස්සේ, නිලය පස්සේ දුවන්නේ ඒකේ තියෙන දුක හඳුනන්නේ නැතුව අසාරයේ සාරවතිනෝ කරගෙන, ඒ කියන්නේ අසුරු දේවල් සරු කරගෙන ජීවිතේ ඒ හැම දෙයක්ම අවසානයේ තේරෙනවා. එහෙම තේරෙන දවසට ඒත් පසුතැවෙනවා, දුක් වෙනවා. මට මතකයි ඒ වගේ ලොකු පසුතැවීමක් ඇති කරගත්ත මහත්මේ, ඕම රජේ හිටපු ශ්‍රේෂ්ඨ මහත්මේ, එතුමා ඒ කාලේ තමන්ගේ ජීවන පැවැත්ම පිළිබඳව ප්‍රකාශ කළා, ස්වාමීනි අපි ඒ කාලේ හාමුදුරුවරු අපිට ඕන විදිහට පාලනය කරගෙන හිටියේ, හාමුදුරුව අපිට සර් කියලා කතා කරේ, පන්සලට ගියාම හාමුදුරුවම වාඩි වෙන පුතු අපිට තිබ්බ වාඩි වෙන්න, අපි හාමුදුරුවරු ගණන් ගත්තේ නෑ තම දොරිතෝකට. එහෙත් ස්වාමීනි දැන් මගේ මරණය කියලා එහ මතක් කරනවා, මගේ මරණය මාස 6කට සීමා වෙලා තියෙනවා, වෛද්‍යවරු කියනවා තව මාස 6කින් ඔයා මිය යනවා කියලා. ඉතින් දැන් මගේ ජීවිතේ මම ගොඩාක් දේවල් අතහැර දානවා, මට හොඳ අනුශාසනයක් කරන්න, මට ඉස්සරට වඩා හාමුදුරුවරු ලස්සනට පේනවා, සිල්වත්ව ගුණවත්ව පේනවා, වෙනතට වඩා මට මෝගහ ලස්සනට පේනවා, වෙනතට වඩා බණපද මිහිරියට මට ඇහෙනවා, ඒත් මම ප්‍රමාද වැඩි, දැන් මට ඒව ගැන හිතන්න අමාරුයි, තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා ස්වාමීනි මට කෙටියෙන් කියන්න භාවනාවක් කරන්න කියලා. ඉතින් ඇත්තටම පින්නතුනේ දැන් ඔහු අධික රෝගී තත්ත්වයකින් සිටින නිසා ඔහුට කියෝ යුතු ගැඹුරු භාවනාවක් නැති නිසා ඔහුට මම සුළු භාවනාවක් දුන්නා. ඒ තමයි බෝධීන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ බෝධීන් වහන්සේ දෙස බලාගෙන ඉන්න කියලා. වෙන මොකුත් හිතන්න පතන්න දේවල් කරන්න කිව්වේ නැහැ. එසම මේ හැම දෙයකින්ම අපිට සුභවාදී විදියට ගන්න පුළුවන්. දැන් බෝධි පූජාව මිත්‍යා විදියට ගන්නත් පුළුවන්, සම්‍යක් ප්‍රතිපදාවකින් සුවපත් භාවය ලැබෙන්න ගන්න පුළුවන්. ඕනම දෙයක් එහෙමයි. පිළිම වන්දනාව වුණත් එහෙමයි. ඒක මිත්‍යා විදියට කරන්නත් පුළුවන්, සම්‍යක් විදියට කරන්නත් පුළුවන්. ධර්මයේ වුණත් එහෙමයි. තමන්ට සැපයලවන, සුවයලවන, සහනය දනවන විදියට ගන්නත් පුළුවන්, අසහනය ඇති වෙන විදියට ගන්න පුළුවන්කම තියෙනවා වෙනතුනේ. දැන් ඔය සමහර ධර්ම කාරණා ගත්තා ඉන්නේ විවිධාගම් මෙහෙම හරි ද්වේෂයෙන් කතා කරන්නේ. මූණ බැලුවාම අර අපිට පුළුවන් අර මේ පොරි පුපුරවනෝ වගේ දේවල් පුපුරවන්න කියලා කියන්නේ සමහර වෙලාවට. ඒ තරමට ඕන් තුන ද්වේෂය, වෛරය, ක්‍රෝධය තියෙනවා. ඒ නිසා එහෙම තිබ්බහම මේක කිසි හරයක් නැහැ. ඒ නිසා අපි මේ ධර්මයේ බෝධි පූජාව අපි මතක් කරගත්ත කොහොමද හොඳ විදියට ගන්න අපේ ජීවිතේ කොහොමද එක් කරගන්න ඕන, ජීවිතයට සහනයක් ඇති වෙන විදියට මේ කස දිසා බලාගෙන සිටින්න කියලා ශාසනය මතක් කළා. ඒ මතක් කිරීමත් එක්ක ඒ විදියට අනුගමනය කළා. ඒ අනුගමනය කිරීම තුළින් ඔහුගේ ජීවිතයේ ගොඩාක් කුසල ධර්ම මතක් වෙලා සහනශීලීත්වය ඇති වෙලා ඔහුගේ ජීවිතේ යම් සහනයකට පත් වුණා. ඔහු කරපු හොඳ ක්‍රියාවන් ඔහුට මතක් වීම නිසා. එනිසා ඒ හොඳ ක්‍රියාවන් තුළ තමන්ට පුළුවන්කම තියෙන්න ඕන ජීවිතය හදාගන්න දියුණු කරගන්න පිණිස ඒ ආකාරයට. එනිසා ඔබේ ජීවිතයේ බණපදයේ වෙන්න ඕන ඔබේ ප්‍රශ්නේ. අපි පොදුවේ සියලු ජනතාවට උපකාර කරන විදියට අනුශාසනා කළා. මේ අනුශාසනාව අතරේ එක වැකියක් වෙන්න පුළුවන් ඔබේ ජීවිතයට අදාළ වෙන්නේ. අන්න ඒ වැකිය තමයි ඔබට මඟ පෙන්වන තාරකාව. මොහොතේ අතරමං වෙච්ච අයට මඟ පෙන්වන තාරකාවක් තියෙනවනේ. ආන්න ඒ වාගේ ඔබේ ජීවිතේ ආලෝකමත් කරගන්නට ආලෝකයක් හැටියට එළියක් හැටියට මේ බණපදේ එකතු කරගන්න මහන්සි වෙන. අපි දකිනවා මේ සමාජය තුළ දියුණුවයි දියුණුවයි කියලා කතා කළාට මිනිස්සුන් ළඟ සහනශීලීත්වය නැහැ කියලා. බොහෝ අසහනශීලීත්වයක් තියෙනවා කියලා පේනවා. එහෙමනම් පින්තුනේ මොනතරම් සම්පත් තිබුණත් මොනතරම් රටක් රාජ්‍යයක් අයිතිව තිබුණත් පැහැවර ජීවිතයක් ඇත නැත්නම් දුක බොහොමයි. ඒ සාමයෙන් පින්තුනේ අපේ ජීවිතය වඩා පැහැවර කරගන්න ලස්සන කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ කියන කාරණේ අපි මතක් කරනවා. ඔබේ ජීවිතයේ ගැටලුවත් එක්ක ඔබ ලොකු භාවනාවක් කරන්න. මොන භාවනාවද? විදර්ශනා භාවනාවක් කරන්න. ඔබේ ගැටලුව තථාගතයන් වහන්සේ විසඳගත්තේ මොන විදියටද? ධර්මයේ තුල විසඳලා තියෙන්නේ කොයි විදියටද? ධර්මයෙන් එයට ලැබී තිබෙන අනුශාසනය කොයි විදියටද කියලා හොඳින් කල්පනා කරලා බලන්න. මෙන්න මේ නිසා තමයි වෙනතුනේ ජීවිතයේ පදවන ලයිසන්ස් එක කියලා කියන්නේ මේ සන්දර්භයට. ජීවිතය පදවන්නත් ලයිසන්ස් අවශ්‍යයි. එහෙමනම් මේ සද්ධර්මයේ වේලාසිරියෙන් දැනගෙන හිටියොත් 550 ජාතක කතා පොත හරියට කියවලා තිබුණොත් අන්න එවැනි කෙනෙකුට පුළුවන්කම තියනවා ඒ අවස්ථාවන් වලදී බෝසතාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ කොහොමද කියලා කල්පනා කරලා උපායශීලී වෙන්න, ඉවසන්න, අතහැර දමන්න ආදී වශයෙන් ඔබට අනුගමනය කිරීමේ හැකියාව තිබෙනවා. එබැවින් තමයි පින්වතුනේ නිරතුරුවම අපි ධර්මය පරිශීලනය කරන්න ඕන, කියවන්න ඕන, එකතු කරගන්න ඕන කියන කාරණේ අපි නිරන්තරයෙන් මතක් කරන්නේ. ඔබේ දරුවන්ට ඒ පුහුණුව ලබා දෙන්නට ඕන. සමාජ අධ්‍යයනය කියන එක දරුවෝ ලබන්න ගිහින ජීවිතේ ගොඩාක් දුක්ඛම් කටුළු වලට පත් වෙන කලින් වේලාසනින්ම දරුවන්ට අපූර්ව සමාජ අධ්‍යයනය අපිට ලබා දෙන ඒ 550 ජාතක පොත් වහන්සේ අපි හොතට කියලා දැනගෙන අවබෝධ කරගෙන තියෙනවා. දැන් ජීවිතේ ධර්මයේ පමණක් නෙමෙයි. දැන් ඔබ ඉගෙන ගන්න ක්‍රියාත්මක වෙන නවීන තාක්ෂණය ලෝකේ ජය ගන්න යන්න ධර්මය සමග. එහෙම නැතුව හුදෙක් ධර්මය කියන එක නෙමෙයි. දැන් මේ ධර්මයෙන් මතක් කරලා දෙන්නේ පිනතට ඔරොත්තු දීම කියන එක. දැන් නෞකාවක් හදුවාම ඔරොත්තු දීම කියන කාරණේටම නෙමෙයි නෞකාවක් හදන්නේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න. ඒක භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවේ ඔරොත්තු දීම කියන එක තිරිතුයි. එහෙම නැත්තම් භාණ්ඩ ප්‍රවාහනය කරන්න බෑ. ඒක ධර්මයේ විතරක් නෙමෙයි ජීවිතේ වැඩ කරන්න ඕන මිනිස්සු. ඉස්සරහට ගමනක් තියෙන්න ඕන, ලෝකෙට පිරිස වැඩ කරන්න ඕන. ඒ වගේම පෙරතුනේ ඔරොත්තු දීම හෙවත් දරා ගැනීමේ ගුණය ධර්මයක් තියෙන්න ඕන. අන්න ඒකට තමයි ඔබට සාර්ථක ගමනක් තියෙන්නේ. ඔබට ප්‍රශ්න ගැටලු කොයි වෙලාවෙද මතුවෙන්නේ? නොනැතිකම කියලා කියන්නේ ප්‍රශ්න ගැටලු ඇති නොවන විදිහට ජීවත් වීම. දෙවෙනි එක තමයි ගැටලු හටගත්තාම ඒ ගැටලු නැවත නැවත ඇවිලෙන්නේ නැති වෙන විදියට විසඳා ගැනීම. එහෙමත් නැත්නම් ඒවා දරා ගැනීමේ ආධ්‍යාත්මික අවබෝධය පූර්ණත්වය. මෙන්න මේ කරුණු සියල්ල සෑදෙන්න පිළිතුරේ ධර්මය තුල පිළිබඳව තියෙන අවබෝධය නිසා කියලා අපි සිල් කටයුතු පිළිතුරේ. ධර්මයෙන් ලබන්නට උවමනා කරන බොහෝ කරුණු කාරණා පිළිතුරට අපි කියා දුන්නා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න, ඒ වගේම නිරෝගී ජීවිතයක් ගත කරන්න කොහොමද අපි ධර්මයෙන් අනුශාසනා ලබා ගන්න කියන සංක්ෂිප්ත කාරණා වශයෙන් අපි කියලා දුන්නා. අපේ පින්නතුන්ට ලොකු චින්තාමය ප්‍රඥාවක් තියෙනවා. අපි විශ්වාස කරනවා බොහෝම උනන්දුවෙන් මේ මොහොතේ මේ ටීවී තිරේ ඉස්සරහා ඔබ සිටින්නේ ඒකාන්ත වශයෙන් ධර්මානුසාරී කෙනෙක් නිසා. ඒ කියන්නේ ධර්මයට බොහොම ලැබි කෙනෙක් නිසා. ඒ ලැබි කෙනා ළඟ අනිවාර්යෙන් තනතුනේ චින්තාමය ප්‍රඥාවක් තබාගෙන තමයි ධර්මය අසන්නේ. සිටීමේ කුසලතාවය හොඳින් තබාගෙන තමයි ධර්මය අහන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ පොඩි ඉඟියකින් ලබාගත් කරුණකින් උනත් මා විශ්වාස කරනවා බොහොම ගැඹුරේ සිතා බැලීමේ කුසලතාවය අපේ පින්නතුන්ට තිබෙනවා කියලා. අන්න ඒ ආකාරයට තමයි ඔබේ ජීවිතය ලස්සන කරගන්න ඕන. ඔබට රිසි පරිදි, සුදුසු පරිදි, තමන්ට කැමති පරිදි හදාගන්න පුළුවන්. ධර්මය කියන්නේ හුදෙක් මෙන්න මේ ආකාරය කියලා කියන්න බෑ. ඔබට සැනසිරිදායක ආකාරය කොහොමද, අන්න ඒ ආකාරය තමයි ඔබේ ජීවිතේ ධර්මය එකතු කරගත්තා කියලා කියන්න පෙනසුනේ. දැන් උදාහරණයක් වශයෙන් කෙනෙකුට සිටගෙන ඉඳීම පහසුවක්. දැන් බොහෝ වෙලා වාඩි වෙලා හිටපු නිසා සිටගෙන ඉඳීම පහසුවක්. අපි කෙනෙක් එයාව අනික වාඩි කරවන්න හැදුවොත් එතකොට ඒක එයාව අපහසුවටපත් කිරීමක්. සිටගෙන ඉඳීම පහසුවක් හෝතන පහසුව ධර්මයේ වාඩටපත් වෙන්නේ සිටගෙන ඉඳීම. වාඩි වෙලා ඉඳීම පහසුවක් වෙලාවකට ගමන් විඩාවක් තියෙනවා. වාඩි වෙන එක තමයි පහසුව. එහෙමනම් එතෙන්දි ධර්මයේ හැටියට අපිට සලකන්න පුළුවන්කම තියෙන්නේ වාඩි වෙලා සිටීම තමයි පහසුව. දැන් ඔබ මතක් කරන ඔපෙන්නුනේ භාවනාවල් වලදී වික්ෂුන් වහන්සේලා අපහසුතාවයන් වලට පත් වෙනවා. භාවනා කරන විට හිඳගෙන භාවනා කරද්දී අපහසුතාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නැගිටලා ඉඳගෙන භාවනාව කරන්න කියලා. නැගිටලා ඉඳි භාවනාව කරද්දී අපහසුතාවයට ඔබපත් වෙනවනම් ඇවිදිමින් භාවනා කරන්න කියලා. ඇවිදිමින් භාවනා කරද්දී ඔබ අපහසුතාවයටපත් වෙනවනම් ටිකක් විවේක ගන්න කියනවා. විවේක ගනිද්දී ඔබට යම් අපහසුතාවයක්පත් වෙනවනම් මේ ඔක්කොම අතහැර දාලා තමන්ට සුළු වෙලාවක් නිින්ද ලබා ගන්න කියනවා. දැන් බලන්න ධර්මයේ බවටපත් වෙන්නේ හැම විටම පෙනුතුනේ පහසුව. සහනය. ධර්මයේ බලාපොරොත්තු වෙන්නේ ඒක. එහෙම නැතුව දෘෂ්ටියක් ඇති කරලා මහා වේගයක් ඇති කරලා දෘෂ්ටි ජාලාවක් තුළින් වෛර කරන්න, ක්‍රෝධ කරන්න, කරුණු දාහක් ඔළුවේ දාගෙන අනෙක් කෙනාගේ වැරදි හොය හොයා ඉන්න නෙමේ දහමක් තියෙන්නේ. ගොඩාක් වෙලාවට ධර්මයේ හරහා කරන්නේ මේ ගොඩාක් වෙලාවට ද්වේෂ කිරීම. දැන් ආගම් ධර්මවල හැම එකේම ධර්මයේ කියලා දෙන ඕක් ගන්න ඒ ධර්මය ඔළුවට ඕක් ගන්නවා. අරගෙන අනිත් ධර්මයන් කෙරෙහි ද්වේෂ කරනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ ආගම තුළම ඒවා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙච්ච ගමන් ඒවට ද්වේෂ කරන්න, ඒවට වෛර කරන්නට පුරුදු වෙනවා. ඒ නිසා මේ ලෝකයේ යමෙක් උගන්වනවා නම් රෝමය, ද්වේෂය, මෝහය කියන දේවල් අත්හරින්නන්න ඒකට ධර්මය කියන්නේ. උසරා බුදුරජාණන් වහන්සේගේ සමයේදී පිළිතුරේ අනේක ප්‍රකාර ධර්ම තිබුණා. දසකක් මිත්‍යා දෘෂ්ටික තිබුණා. දැන් අපි ලෝකෙට මෛත්‍රී සහගත වුණාට අපි තේරුම් ගන්න ඕන ලෝකය අපිට මෛත්‍රී සහගත නොවෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා මේ බෞද්ධකම හොදේ ආරක්ෂා කරගත්තොත්, ශක්තිමත් කරගත්තොත් පමණයි ජයසේ මහ බෝධීන් වහන්සේ රුවන්වැලි සෑය රැකෙන්න කියලා හොඳට මතක තියාගන්න. එහෙමනම් අපි ඍණාත්මක බුද්ධාගමක් ගන්නෙ නැතුව බුදු කෙනෙක් බලාපොරොත්තු වෙච්ච ගුණාත්මක බුද්ධාගමක්. අරගෙන ප්‍රීතිමත් විදිහට ජීවිතයක් ගත කරන්නට, ඒ වගේම කරුණු කාරණා පිළිබඳව හරිවැරදි මනින්දි හුදෙක් සීලබ්බත පරාමාසවලට පත් නොවි චේතනාව මුල් කරගෙන ඒ කරුණු කාරණාවන්වල හරිවැරදි මනින්න පුරුදු වෙන්න ඕන. ඒ චේතනාව මුල් කරගෙන මනින්න කොහොමද කියලා පිළිතුරට අමතුයෙන් කියන්න ඕනේ. ලෝභ ද්වේෂ මෝහ කියන ඒවා චේතනාව මුල් කරගෙන තියෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක තේරුම් අරගෙන පිළිතුරු ඒක අකුසලයක් කියලා තේරුම් ගන්නවා. අලෝභ අද්වේෂ අමෝහ කියන ධර්මතා මුල් වෙලා ඒක තියෙනවා නම් ඒක හොඳ දෙයක් හැටියට අපි තේරුම් ගන්නවා. මොකද උදාහරණයක් වශයෙන් තියෙන්නේ අර එක භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ක්‍රියාවලිය. රාත්‍රී කාලේ සඳැයි භාගයේ ගම්තෙරක තරුණ ගැහැණු ළමෙක් සිටියා. ඉතින් ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ මේ ගඟෙන් එපොඩ වෙන්න ආවා. අනේ මේ ගැහැණු ළමයා මේ ගම්තෙරේ ඉඳි දැන් යන්නනේ තියෙන්නේ. ඉතින් පොඩි ගැහැණු ළමෙක් මේ තරුණ ස්වාමීන් වහන්සේ මොකද කරේ? උන්වහන්සේ අර පුංචි ගැහැණු ළමයාත් කරේ තියාගෙන ගඟෙන් එපොඩ වුණා. එපොඩ වෙලා එයා පැත්තෙන් තියලා උන්වහන්සේ වැඩියා. ඉතින් ලොකු හාමුදුරුවෝ පන්සලට ගියාම දොස් කිව්වා. උන්වහන්සේට ගැළපෙන්නේ නැති දෙයක් තමයි කරේ කියලා. ඉතින් මේ පොඩි ස්වාමීන් වහන්සේ අරහත් භූමියට පත් වෙච්ච උත්තමයෙක්. ඉතින් උන්වහන්සේ කිව්වා මම නම් ඒ ගැහැණු ළමයා ඒ ගම්තෙරේ තියලා ඔබ වහන්සේ තාමත් කර තියාගෙන ඉනවා කියලා. දැන් එයින් අදහස් උනේ දැන් ක්‍රියාව නෙමෙයි ක්‍රියාව තුළ තියෙන යහපත අයහපත ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ප්‍රඥාවන්ත සමාජයක් නිර්මාණය වුණොත් විතරයි විශේෂයෙන් දුවල පුතාලගේ තරුණ තරුණයන්ගේ හැඟීම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ආදියත් එක්ක සංවේදීව ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න තැන තමයි ඔවුන්ගේ ජීවිත සාර්ථක කරන්න පුළුවන්කම තියෙන්නේ. දරුණු විදියට පෙනුතුරේ ජීවිතයේ තීන්දුව తీරන ගන්න ගියාම ගොඩාක් වෙලාවට හෝටම විපත් සැලසෙන අවස්ථා අපි දකිනවා. ඒ නිසා ඔබේ ලස්සනට තියෙන නුවණ, ඒ වගේම තමන්ගේ වචනය, තමන්ගේ ක්‍රියාව ලෝකෙ නිවෙන්න පාවිච්චි කරන්න, ලෝකෙ බැවෙන්න පාවිච්චි කරන්න නැතුව උපායශීලීව උපක්‍රමශීලීව හැම විටම සාර්ථකත්වය සඳහා ඔබ ඔබේ අඩිතාලමත් ඉදිරි පියවරත් ගමන් මඟත් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ඔබ කටයුතු කරනවා නම් අන්න ඒකට අපි කියනවා ධර්මානුකූල කරක්මක් කියලා. ජීවිතේ දිහා හැරිලා බලද්දී ඔබ සාර්ථක නම් ඒ සාර්ථකත්වයේ රහස ධර්මානුකූල වීම. ඔබේ ජීවිතේ යම් අසාර්ථක බවක් තියෙනවා නම් ඒ අසාර්ථක බවට හේතුව අධර්මානුකූල වීම. ඔබ සාර්ථකද අසාර්ථකද කියලා බලන්න පුළුවන් ඔබේ සිතට එබී බැලීමෙන්. ඒ කියන්නේ ඔබ සතුටෙන්ද ඔබ දුකෙන්ද? ඔබ දන්නවා පිරිනොතන බුදුරජාණන් වහන්සේ සමයේදී මහ රජවරු පවා ඒ දේවල් අතහැර දාලා ඇවිල්ලා ධර්මය අවබෝධ කරගෙන අහෝ සතතක් කියන්නේ වාසය කරේ. එහෙමනම් කොතනද මේ සතේ තියෙන්නේ? භෞතික දේවල් තිබුණා නැතත් නෙමෙයි, ආධ්‍යාත්මික අවබෝධය තුළ. එනිසා මඟඵල ලැබපු මහ රජවරු හිටියා, මඟඵල ලැබපු මහ සිටුවරු සිටියා. ඒ වගේම පිළිතුනේ නොයෙකුත් වසුවසයන් සිටියා. ඔවුන් අතිශයින්ම ප්‍රීතියට පත් වුණා. ඒ නිසා තථාගත ධර්මය අදාද අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපිට නිර්මල වූ ත්‍රිපිටක ධර්මය තියෙනවා. ඒ ත්‍රිපිටක ධර්මය අපිට හරියටම ගැළපෙන කර්මස්ථානය කොයි වෙලාවක හරි යෙදුණොත් අපිට හැකියාව තියෙනවා මේ ඉන්ද්‍රිය විෂය ඉක්මව ලෝකෝත්තර වූ අකාලික වූ අවේදීත වූ නිරෝධ සහගත වූ ඒ අමාමහා නිර්වාණ ශාන්තිය පවා ඇති කරගන්න. මේ හැම සාර්ථකත්වයක්ම ඇති කර ගැනීම සඳහා උපකාරක වන ගුණයක් තමයි පෙන්වතුනේ ප්‍රඥාව. පඤ්ඤාවන්තසයන්දම් මේ ප්‍රඥාවන්තයාම තමයි සම්තුට්ටි පරමන්දන කියන මේ ධනය එකතු කරගන්නේ. ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම ඇති වෙන විදියට තමනුත් තම දරුවනුත් හොඳින් පවත්වා ගන්න මහන්සි වෙන්නේ. නැත්තම් ලෝකයා විසින් අපිව රවට්ටනවා පෙන්නුතුනේ විවිධ ආහාර පාන පිටිකිරි වර්ග ආදිය නේද? ටී දැන්වීම් වලින් අතිශයින්ම අපිව මුලා කරනවා, අපිව රවට්ටනවා. වෛද්‍යවරු වගේ කෝට් පොරෝගන අපිව රවට්ටනවා. උපදේශකයෝ වගේ මහාචාර්යවරු වගේ අය පෙනී සිටිනේ අපිව රවට්ටනවා. ඒ ලෝකේ කවුරු මොනවා කිව්වත් කාටවත් රවට්ටන්න බැරි විදිහේ දර්ශනයක්, ගැඹුරු අධ්‍යයනයක් ඔබට තිබෙන්න ඕන. එසේ තිබුණොත් තමයි ඔබේ ජීවිතේ වාසනාවන්ත කරගන්න, පැහැවර කරගන්න හැකියාව තියෙන පිළිතුරේ. දැන් මේ කරුණු කාරණා හැමදේම අවධාරණයට ගත්තහම, ඔබේ තියෙන චින්තාවේ ප්‍රඥාවත් හොඳට එකතු කරගත්තහම ඔබට පුළුවන්කම තියෙනවා ලස්සනට පවතින්නට පුළුවන් සිත කය වචනේ සංවර බවත්, සාර්ථකත්වයත්, ලෞකික දියුණුවත්, මානසික දියුණුවත් දෙකම ඇති කරගෙන ජීවිතේ ලස්සන කරගන්න ඔබ බලාපොරොත්තු වෙන ඒ උතුම් ජීවිතේ, වාසනාවන්ත ජීවිතේ ඇති කරගත්තොත් ඉදනන්දති ඔබ මෙලොව සතුට වෙනවා, පිච්චනන්දති උභයත්තනන්දති ඔබ වඩා වඩා සංසාරේ සතුට වෙනවා. ඔබ මේ ආත්මේ කොයි පැත්තද දැනගෙන සිටින්නේ? ඔබේ ඊළඟ භවයේ ඒ පැත්තට තමයි ගමන් කරන්නේ. ඒ නිසා ජීවත් වෙන කාලයේදී හොඳ පැත්තට නැගෙන්න, ඒක තමයි ඔබේ ඊළඟ භවය සකසන්නේ. හොඳ පැත්තට නැගෙනවා කියන්නේ ලෝකෙට පේන විදියට හොඳ කෙනෙක් වෙනවා නෙමෙයි. ඔබේ හෘද සාක්ෂිය සමග ඔබ හොඳ කෙනෙක් වෙන්න. ඔබේ හෘද සාක්ෂිය ඔබට සැබවින්ම හරි දේ වැරදි දේ නිවැරදි විදියටම කියලා දේවි. ඒ කියන්නේ පිටුනේ දෙවියනේ ඔබ දවාවේ වැරදිදී සිසිලසින් ඔබ සනහාවි හරිදී. ඒකයි පිටුනේ හදයන් පුරාතේති පුණ්‍යං හදවතේ ප්‍රසාදය නිවීම පිනායාම පිනයි. ඒ නිසා පින්වල ජීවිතයක් ගත කරන්න එවිට අපට පුළුවන් ඔබට වචනේ පරිපූර්ණ අර්ථයෙන්ම පින්වත්නේ කියන වචනයෙන් ආමන්ත්‍රණය කරන්න. සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දිනාගේම උතුම් ප්‍රාර්ථනා සඵල වේවා. හැම දිනාටම දෙලව සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.